Honorable Kabir Hashim, you have 40 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Kabir Hashim, you may continue.
Thank you, Honorable Deputy Speaker. දස් දාහත අංක විසිහතරධරණ දේශය ආදායම් පනත් සංශෝධනය සඳහා විපක්ෂය වෙනුවෙන් කතා කිරීමට මං බලාපොරොත්තු වෙනවා. රටක සාර්ථක බදුක්‍රමයක් පදනම් වෙන්නේ මර්ධනය හෝ බලහත්කාරකම් මත නෙවෙයි. සාර්ථක බදුක්‍රමයක් ඇත්තටම පදනම් වෙන්නේ විශ්වාසය, සාධාරණත්වය සහ විශ්වාසනීයත්වය සහ ශක්තිමත් සමාජ සම්මුතියක් මතයි. ඒ සමාජ සම්මුතිය ඉතාම වැදගත්. ඒකේ හොඳම උදාහරණය තමයි 1977 කාලෙන් පසුව 1994 දක්වා මේ රටේ ඒ වගේ සමාජ සම්මුතියක් රට ආණ්ඩුවයි ජනතාවයි අතර තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, දී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 22% දක්වා වැඩි වුණා. ඒ කියන්නේ දියුණු රටක් හා සමාන මට්ටමකට ආවා. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් හා සමාන. දැන් මේක මේ බදු අය කිරීම ඒ කාල පරිච්ඡේදය තුළ කෝටිපති ව්‍යාපාරිකයන්, විශාල සමාගම්, ඒ වගේම ධනපතියන්ගෙන් තමයි මේ මුදල් මේ බදු අය කරේ. මොකද ඒ කාලේ වැට්බද්ද කියලා දෙයක් තිබුණේ නැහැ. පොඩි දුප්පත් මිනිස්සුන්ගෙන් බදු අය කරන්න ගියෙත් නැහැ. මේක විශාල මහපරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් තමයි මේ බද්ද අය කරේ. 22% කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒ කෝටි ගාන එකතු කරලා ඒ සමාජ සම්මුතිය හරහා එකතු කරන මුදලෙන් මේ රටේ දැවැන්ත සංවර්ධනයක්, ඒ වගේම සුබසාධන විශාල වැඩපිළිවෙලක් මේ රට තුළ ක්‍රියාත්මක කරා. ඒ තුළින් අපි ඔබතුමන්ට මතක ඇති පාසල් යන සියලුම දරුවන්ට පාසල් පොත්, නිල ඇඳුම, දිවාහාරය හැමෝටම බෙදා දුන්නා. ඒ වගේම විශ්වවිද්‍යාල යන හැම ශිෂ්‍යයෙකුටම මහපොළ ලබා දුන්නා. ඒ දුප්පත්ම මිනිසුන්ට ජනසවිය ලබා දුන්නා. ඒ වගේම ගෙවල් නැති හැම පවුලකටම නිවසක් ලබා දීම සඳහා නිවාස දසලක්ෂ වැඩසටහන ආදි වශයෙන් ක්‍රියාත්මක කරා. හැබැයි ඔය වැඩසටහනත් නවත්වන්නද මූලික වුණේ ජනතා විමුක්ති පෙරමුණ. මොකද එදා ජනතා විමුක්ති පෙරමුණ 1994 වෙනකොට ඒ ආණ්ඩුව පෙරලන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් එක්ක ඩීල් එකක් දාගෙන ඒ පැත්තට ගිහිලා උදව් කරා. එයින් පස්සේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ආණ්ඩු පෙරලා ඒ ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ උදව් කරා. ඒ කාල පරිච්ඡේදයේ තමයි මේ රටේ රාජ්‍ය ආදායම අඩු වෙන්න පටන් ගත්තේ. අන්තිමට 7%කට බැස්සා. ඊට පස්සේ බංකලොත් වුණා. ඒතොර එතන තමයි දැන් මේක තමයි ඇත්තටම 76 සාපය කියලා කියන්නේ. රටක නීතිය ආධිපත්‍ය රජ වෙන්නෙත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නෙත් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවතින තාක්කල්. බලතල බෙදී යෑමේ මූලධර්මය මතයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ. ඒ කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීන විය යුතුයි. එකම පාර්ශ්වයකට නීති හැදීම, ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් දීම එක පාර්ශ්වයකටම ගියා නම් ඒක එහෙම පැවරුණත් එතකොට ඒකෙන් බිහිවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි ඒකාධිපතිවාදය. මේ යෝජිත ආදායම් බදු පනත් සංශෝධන හරහා අපි දකින්නේ බදු ගෙවන්නාගේ සහ මේ රටේ පුරවැසියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නීති අයිතීන් උල්ලංඝනය වීමක්. එනිසා අපට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේකට අවශ්‍ය සංශෝධන ඇතුළත් කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. Honorable Deputy Speaker, with regard to the Inland Revenue Amendment Bill that has been submitted, several significant amendments have been included. There were 5 petitions to the Supreme Court. Few clauses were withdrawn, Clause 28. We thank the government for withdrawing Clause 28. My focus today is Clause 31(4) and Clause 34. Clause 31(4) proposed new sections 163(4A) to 4H. I believe the government is going to amend it. I don't know whether that amendment is coming. This empowers, Clause 31(4) empowers the Commissioner General to issue a certificate of default to the magistrate's court, wherein the tax in default is considered a fine for a criminal offence. Furthermore, section 163(4)(c) says even bars the magistrate from questioning the correctness of the certificate. Now, the power of the judiciary is taken out And this is not the separation of powers. In more section 163(4)(h), even if an appeal is pending, a certificate is treated as conclusive evidence. Now, this is a draconian piece of legislature. The court held that this is arbitrary, this is irrational, and contrary to Article 12(1) of the Constitution. Therefore, they said it has to be amended if it's going to be passed by a simple majority. Now, I believe that the government will amend this. I hope the government will actually look at amending this clause. The more controversial and harsh and draconian provision is Clause 34, which is Section 185A, which criminalizes the failure to file returns. In which country do you see it? Criminalizing the failure to file returns. On top of that, it criminalizes a delay for registration of a TIN number. Samanya merate puravasiyan. Merate other Taruna Paramparava, YouTubers la. Egolo Via Parval Karna, Bitcoin Vage Deval Karna, Egolo Internet taking Sali Hambakarna, Via Par Patangana. Have Egolo Samala Tin number a Karangne. Then Evage Game Podi Lame Kuta Tarune Kuta, Tin number a Gatinatang, Adamadu Department Haraha, Nadudala, Eg Aparada, Danuamak about Patkala, Masa Hayaka Hire Dan Pula, Demaupianke, Daruanta, Surakshita Tabiakna, then make a Tamayopatman again. Niti at the tatwe. Enisa, Ilangata, before, if you don't appear before the commission, that is a criminal offense and you can be jailed. Now, conviction with fines and imprisonment. The courts rejected the challenge to Clause 34, which criminalized compliance failure, which is a very, very scary thing, compliance failure. Courts only looks at constitutional inconsistency, and the court looks at legal infringement because they look at a narrow window. That is the court's issue. But policymakers, parliamentarians, and governments have to look beyond it. When you bring in a new law, what is the economic impact? What is the social impact? What is the democratic impact? What are the impacts on the people? Whether it harasses the people? Now look at, for example, the Central Bank Act of Act Number 20 of 2023, the Central Bank Act, when it was brought. Economists and policy analysts identified several critical shortcomings on how the government evaluated the bill framework. The primary critique raised by economists was that the Supreme Court focused heavily on narrow constitutional legality and procedural consistencies rather than the de facto operational and macroeconomic risks embedded in the new structural framework. It's the same with this Income Tax, Inland Revenue Amendment Act. The courts didn't look beyond the constitutional inconsistencies. But as policymakers, we need to look more, and this government hasn't looked beyond its nose. This is a very dangerous piece of legislation. Garu niyojya kathanayakatumani prajatantravadayak ekarayakin ekadhipativadayak bavata patwenne ne. Eya paripalana pahasuwa muwaven piyawarin piyawara khadanaya wenawa. දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත 185A වගන්තිය මගින් පුරවැසියාස රාජ්‍ය අතර පවතින සංදානය දැවැන්ත වෙනසකට තල්ලු වෙන බවයි අපේ හැඟීම. ගරු නියෝජ්‍ය කතානායක තුමනි, මේ හුදු සුළු කෙටුම්පත් සංශෝධනයක් නෙවෙයි. රාජ්‍ය පාලනයේ දාර්ශනික මාරුවක් බවට සිද්ධ වෙනවා. යෝජිත ප්‍රතිපාදන අනුව වාර්තා ඉදිරිපත් කිරීමට අපොහසත් වීම ඒක අපරාධ දඬුවම් බවට පත් වෙනවා. ලියාපදිංචි වීමට අපොහසත් වීම, ටින් නම්බරයක් තරුණයෙක් ගත්තේ නැත්නම් ඒක පමණක් ඇති මාස 6කට හිරේ යවන්න. ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහසත් වීම අපරාධ දඬුවම් බවට පත් වෙනවා. මේ යනාදී සියල්ල ගත්තම මේක මේ නීතිය භයානක මර්ධනකාරී නීතියක් බවට පත් වෙනවා. මේ ගැන කතා කරන්න ගොඩක් තිබුණාට වෙලාම දිනි සමය හැම කාරණාවක්ම කියන්නේ නැහැ. ප්‍රමාද වී ගොනු කිරීමක් බලපෑමක් බවටත් පරිපාලනමය අතපසු වීමක් අපරාධ ගොනුවක් බවටත් තාක්ෂණික උල්ලංඝනයක් දේශපාලන ආයුධයක් බවටත් මේ පනතෙන් හත්විය හැකිනම් මේ ජනතා හිතයිසි පනතක්ද නැත්නම් ජනතා මර්ධනකාරී පනතක්ද කියන එක මේ ආණ්ඩුව හිතන්න ඕනේ. දරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, JVP රජයේ බලයට ඇවිල්ලා වසරක් පහු වෙලා ඉවරයි. වසරකට වැඩි කාලයක්. සිස්ටම් චේන්ජ් එකමාර System change එකක් ගේන්න ආවා, ඒක fail. Digital කරණය ගේන්න ආවා, ඒකත් fail. මාෆියාව කඩනවා කිව්වා, ඒකත් fail. ආදායම් බදු දෙපාර්තමේන්තුව නවීකරණය කරනවා කිව්වා, ඒකත් fail. මොකද පොහසත් රටක් ලස්සන ජීවිතයක් කියන JVP ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා තියෙනවා. දෙවනි ඡේදයේ ආර්ථික න්‍යාය යටතේ රාජ්‍ය මූල්‍ය රාජ්‍ය ආදායම ආයතනික ඩිජිටල්කරණය පිළිබඳව කතා කරනකොට recruitment of 3000 professionals තරුණ වෘත්තිකයන් 3000ක් රාජ්‍ය ආදායම උපයන ආයතනවල කාර්යක්ෂමතාවය උපරිම කිරීම සහ එම ක්‍රියාවලියන් විධිමත් කිරීම සඳහා රජය විසින් ගණකාධිකාරීවරුන් නීති විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයන් 3000ක් ආදායම් බද්දු දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඒකේ කාර්යක්ෂමතාවය වැඩි කරනවායි කියලා. ඒක ඔබතුමාලා කරලා නැහැ. ප්‍රශ්නය තියෙන්නේ කොතනක හරි ගේන්න වෙන පනතක්. එතකොට ආදායම් බද්දු දෙපාර්තමේන්තුවට අවශ්‍ය ශක්තිය නවීකරණය ඔබතුමාලා කරලා නැහැ. රමිස් සොෆ්ට්වෙයාර් එක, ඒ කියන්නේ රෙවෙනියු ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් මෘදුකාංග පද්ධතිය දියුණු කරන්නට තවත් ශක්තිමත් කරන්නටත් ඒ හරහා හොරෙන් බදු නොගෙවන මේ ලොකු ඩීල් කාර්යයන්ගේ සල්ලි එකතු කරන්න පොරොන්දු වෙච්ච ඔබතුමන්ලා ඒ රමිස් එක දියුණු කරලා මෝටර් රථ දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුව එකතු කරලා මේ ලීකේජ් එක නවත්තන්න ඔබතුමන්ලා පොරොන්දු නැහැ. ඒක එක දෙයක්වත් කරලා නැහැ. IRD එක තුල තියෙන ප්‍රශ්න එකක්වත් අත තියලවත් නැහැ. ඒක ගැන මට කතා කරන්න වෙලාව මදි. ඒ නිසා මම ඒක තොරතුරු ඔක්කොම කියන්නේ නැහැ. දැන් IMF බලපෑමට IMF එක ඔබතුමන්ලාගේ රාජ්‍ය ආදායම වැඩි කරන්න කියන නිසා දරදඬු මර්ධනකාරී නීති හරහා මේ රටේ පුරවැසියන්ව සිරදඬුවමට ලක් කරන්නට බදු අයකරන බලෙන් බදු අයකරන නීතියක් ගේන එක අපට එකක වෙන්න බෑ. ශ්‍රී ලංකාව IMF එකත් එක්ක 17 වෙනි ගිවිසුම අත්සන් කරනකොට එක බරපතල කොන්දේසියක් තිබුණා. ඒ කොන්දේසිය තමයි උපරිම බදු අය කිරීම හරහා රාජ්‍ය ආදායම වැඩි කරන්න කියලා. දැන් IMF එක කියන එක භාවිතා කරලා මේ රටේ මිනිසුන්ට හිර කරන්න බලන. ඒ අනුව දේශීය ව්‍යාපාරිකය, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකය, තරුණ ව්‍යවසායකය, පොදු ජනයා මේ අපරාධ නීතියට යටත් වෙන බව තමයි අපිට පෙනී යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබට මේ බදු අය කරන්න අපහසු අපෝසත් වෙලා තියෙන ඔබගේ කාර්යක්ෂමතාවය මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය දුර්වලයි. මම මේක පෙන්නලා දෙන්නම්. මේ රටේ විශාලතම බදු පැහැර හරින්නම්, විශාලතම බදු පැහැර හරින්නම් කවුද? මහ පරිමාණයේ සමාගම් සහ කෝටිපතියන් සහ කැසිනෝ වගේ සමාගම්. මේවා ඔයාලා පොරොන්දු වුණා මේ සල්ලි ටික ඔබතුමන්ලා උපයනවයි කියලා. හරියට යුගැන්ඩාවෙන් සල්ලි ගේනවා වගේ. ලෝකේ ප්‍රමිතියක් තියෙනවා සමාගම් බදු අය කරන ප්‍රමිතිය 90 සමාගම් බදු දළ දේශ නිෂ්පාදනයේ 100.35% එකතු කර යුතුයි. හැබැයි 2025 ඔබතුමන්ලා සමාගම් හරහා එකතු කරන ඒ බදු ප්‍රමිතිය 102%. ඒ කියන්නේ සමාගම් වලින් අය කරන බදු ප්‍රමාණය ඔබතුමන්ලා එකතු කරලා නැහැ. ඒගොල්ලන් ඒ මාෆියාව ඔබතුමන්ලා කඩලා නැහැ. ඊළඟට කෝපරේට් ටැක්ස් එක්සෙප්ෂන්. ඒ කියන්නේ මේ සමාගම් වලට දෙන සහන 2022 වෙනකොට බදු සහන දීපු ඒවා රුපියල් බිලියන බදු සහන දීපු ඒවා රුපියල් බිලියන 978ක් එකතු කරන්න තියෙනවා. දීපු බදු සහන ඔබතුමන්ලා පොරොන්දු වුණා මේ සහන එකතු කරනවා කියලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2.7 බිලියන් ඩොලර්ස්. එතකොට 2025 ගන්නකොට තවත් සමාගම් ඔයාලා මේක නවත්තන්නේ නැතුව මේ මුදල් අය කරන්නේ නැතුව 2025 ඔබතුමන්ලාගේ ආණ්ඩුව යටතේ තව සමාගම් 4කට බදු සහන දෙනවා. මේ සමාගම් වලට බදු සහන දෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට අපරාධ නීතිය ගේනවා. කොහෙද ඔබතුමන්ලා ඉන්නේ? මේ ජනතා හිතයිෂ ආණ්ඩුවක්ද? ජනතා ආණ්ඩුවක්ද මේක? එතකොට ඊළඟට බදු හිඟ මුදල් ඇරියස් එකතු කිරීම, විශාල ඇරියස් එකක් තියෙනවා මේ ටික ගන්නවා කිව්වා. බදු දැන් පොරොන්දු වුණා මේ මාෆියා වලින් මේක ගන්නවා කියලා. 2023 වෙනකොට මේ රටේ බදු හිඟ මුදල, ඒ හිඟ මුදල රුපියල් ට්‍රිලියන 1.6යි. ඒ කියන්නේ රුපියල් ඩොලර් බිලියන 3.5යි. half of foreign exchange reserve 3.56 billion dollars of arrears. එතකොට ඒක එකතු කරලා නැහැ. ඊළඟට වැට් බද්ද ගන්න. දරු නියෝජ කතානායකතුමනි, වැට් බද්ද ගත්තම ගෙවන්නේ බහුතරයක් දුප්පත් මිනිස්සුනේ වැට් බද්ද. එතකොට විගණකාධිපතිතුමාගේ වාර්තාව 2023 වාර්තාව අනුව වැට් බදු හිඟ මුදල රුපියල් බිලියන 369යි. හිඟ මුදල, ඒ කියන්නේ 1.23 බිලියන් ඩොලර්ස්. විගණකාධිපතිතුමාගේ වාර්තාවේ හයිලයිට් කරනවා මේ මුදල් පාරිභෝගිකයන් අය කරලා ඉවරයි. ඒ කියන්නේ අපේ
කිරිපැකට්
පොත්වලට give me 1 minute. 2 more minutes please. Right, thank you. අපේ අපි ගන්න බෙහෙත්වලට පොත්පත්වලට අපි පාරිභෝගික හැට මේ රටේ දුප්පත් මිනිස්සු රුපියල් බිලියන 369ක් ගෙවලා ඉවරයි පුද්ගලික සමාගම් වලට. ඒකවත් ඔබතුමන්ලා දැන් රිකාව කරගෙන නැහැ. ඒක නොකර ඇවිල්ලා මෙහෙ දාන අපරාධ නීතියක්. එතකොට මේක සාධාරණද? ඒ වාර්තාව අනුව විගණන අනුව නඩු 46ක් තිබුණා. ඒ නඩු 46න් රුපියල් මිලියන 296ක් ලබා ගත යුතුයි. හැබැයි ඒ ෆයිල් ටික මිසින් ගිහිල්ලා. එතකොට මේ ටික ඔබතුමන්ට අරගෙන නැහැ. එතකොට ඔබතුමන්ලාගේ නොහැකියාව ඔබතුමන්ලාගේ දුර්වලකම නිසා ඔබතුමන්ලාට ආදායම ඉතු කරන්න බැරි වෙනකොට IMF එකෙන් ඔබතුමන්ලා ගෙන්ඩ පනින්නකොට ඔබතුමන්ලා අපරාධ නීතිය ගෙනලා පොඩි මිනිස්සුන්ට මේ රටේ හැදෙන්න පුළුවන් ව්‍යවසායකයන්ට අවස්ථාව නැති කරලා බය කරවල ඔවුන්ගේ උත්සාහය නැති කිරීම මේක බරපතලයි. I think section 34 that is 185A is a draconian piece of legislation, honorable ministers. Think of this. This is not the way tax compliance is a social contract with the people. You don't force people and you have a barrel of a gun and ask collect taxes. That is not the way it is done. This is bad for our country. You are trying to bring investment. එක පැත්තකින් හඳුන් නැති ඇමතිතුමා දැන් ගිය සතියේ මම දැක්කා National SME Strategy Framework එක launch කරනවා. That is a 300 billion target එකකට යන්නේ. එතකොට ඒක launch කරද්දී World Bank එකේ ලෝක බැංකු එකේ survey එකකින් පැහැදිලිව කියනවා මේ ව්‍යාපාරිකයන් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය බදු අය කිරීම සහ බදු පරිපාලන ක්‍රමය. දැන් මේක ASCII ඔබතුමන්ගේ අපරාධ නීතිය ගේනකොට ඔබතුමන්ලා මොකද්ද කරන්නේ? consistency එකක් තියනවාද? එක පැත්තකින් SME strategy එකක් දාලා ඊළඟ සතියේ මේ ගේනවා පනතක් ව්‍යාපාරිකයන්ව බය කරවන පනතක්. මේ ආණ්ඩුව කොහෙද යන්නේ කියලා මේ ආණ්ඩුවටම තේරෙන්නේ නැහැ. මේ ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි අපි විපක්ෂය හැටියට රජයෙන් ඉල්ලනවා clause 34 section 185A එක amend කරන්න. ඒක මේ රටට වැදගත් දෙයක් කියලා අපි ඉල්ලා සිටමින් මම නිහඬව වෙනස් තුටි.